ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 22ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි. මොලසනේ ගරු කාර්ක සභාවේ ගරු සභාපතිතුමියනි, මම විශේෂයෙන්ම මගේ කතාව ආරම්භ කරන්නට පෙර ගරු අග්‍රාමාත්‍යතුමිය, විශේෂභාර ඇමතිතුමිය හැටියට රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමාගේ කතාවට දීපු පිළිතුරක් සම්බන්ධයෙන් මතක් කරන්න ඕනේ. එතුමා විද්‍යාපීඨ පාසල් ගුරුවරු සම්බන්ධයෙන් කතා කරා. ඔබතුමිය ඒ ගැන කියද්දි විප්ලවයක් ගැන කිව්වා. මේක ලොකු විප්ලවයක් කියන එකත් මම ඔබතුමීට කියනවා. මේ වෙනකොට උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ගුරුවරු ඉන්ටර්විව් කරලා සියලු දේවල් කරලා තියෙනවා. ඒ පත්වීම් දීලා විප්ලවේ පටන් ගමු. ඒ වගේම මධ්‍යම පළාතේ ගුරු හිඟයට විසඳුමක් හැටියට උපාධිධාරීන් ගුරු විභාගයේ ලියලා මේ වෙනකොට ඒ අය පත්වීම් ගන්න බලන් ඉන්නවා. අපි එතනින් මේවා ආරම්භ කරමු කියන යෝජනාව මම ඔබතුමීට කරනවා. ගරු ඇමතිතුමියනි, අග්‍රාමාත්‍යතුමියනි, මම දන්නවා ඔබතුමිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ඇත්තටම කටයුතු කරනකොට හොර සහතික දීලා නැහැ කියලා මම දන්නවා. මොකද ඔබතුමිය ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙන, විදේශ අධ්‍යාපනයක් තියෙන, ඒ වගේම විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරපු කෙනෙක්. ඒ නිසා මම ඒ සහතිකේ අපිට තියෙනවා. මම ඔබතුමිය දන්නවා 2020 ඉඳලා අපි මේ පැත්තේ ඉඳගෙන අධ්‍යාපනයේ සම්බන්ධයෙන් අධ්‍යාපන ආංශික කාරක සභාවේදී, එහෙම නැත්නම් උපදේශක කාරක සභාවේදී ඔබතුමියත් අද මේ රටේ ජනාධිපති ධූරයේ දරන අනුර කුමාර දිසානායක මැතිතුමත් අපි හැමෝම හිටියේ එකම මතයක. අද අපි මේ දෙපැත්තට වෙලා කතා කරන්නේ එදා අර එකම මතයක ඉඳලා අපි අර හඬ නගපු, එහෙම නැත්නම් වැඩ කරපු වැඩ කටයුතු ටික ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන එක තමයි අපි කරන්නේ. මම හැබැයි පහුගිය මාස කීපය දිහා බලන් හිටියා. මට හැබැයි පේන්නේ නැහැ මේ ඔබතුමිය විපක්ෂයේදී හිටපු ස්ථාවරය වෙනස් වෙලා කියලා අමාත්‍යංශයේ දිහා බලනකොට පේනවා. මොකද අපි දැකපු හරිණි අමරසූරිය මෙනවිය, නැත්නම් මන්ත්‍රීතුමිය හැටියට ඉන්නකොට ඒ දැකපු හැඩය අමාත්‍යංශයෙන් එළියට එන්නේ නැහැ. හැබැයි එළියේ කතාවක් තියෙනවා. ඇත්තටම අමාත්‍යංශයේ මෙහෙවන්නේ ඔබතුමියද, එහෙම නැත්නම් මහින්ද ජයසිංහ මහත්තයාද, නියෝජ්‍ය ඇමතිතුමාද කියලා ගුරුවරු අතරේ, අධ්‍යාපන ක්ෂේත්‍රය අතරේ කතාවක් තියෙනවා. දැන් මේ යන විදිහ දැක්කහම මටත් ඒ සැකය තියෙනවා. හැබැයි ඇමතිතුමිය, මම ඒක කියන්නේ එක හේතුවක් තමයි, ඔබතුමිය දාපු කැබිනට් පත්‍රිකා කීපයක් සම්බන්ධව මතභේදයක් ආවා. හැබැයි නිල වශයෙන් ඔබතුමිය අධ්‍යාපන ඇමතිතුමිය විදිහට දැක්වෙන නිසා මම පොඩ්ඩක් අද ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ගාමිණී ජයසූරිය, බදුද්දීන් මහමුත්, නිශාංක විජේරත්න, රනිල් වික්‍රමසිංහ, ලලිත් ඇතුළත් මුදලි, රිචඩ් පතිරණ, ඒ වගේම ජීඑල් පීරිස්, මේ වගේ තවත් අය හිටියා වගේ රටේ සුවිශේෂී නායකයන් තරම්ම හරිණි ඇමතිතුමියටත් අධ්‍යාපනයේ වෙනස්කමක්, එහෙම නැත්නම් වෙනසක වටිනාකම හොඳින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විදිහට මම දකිනවා. හැබැයි අද අධ්‍යාපනයේ ප්‍රතිපත්ති වලට වෙලා තියෙන අවුල මොකක්ද කියන එක ගැන කරුණු කීපයක් මම අද ඔබ ඉදිරියේ දක්වන්නට බලාපොරොත්තු වෙනවා. එක තමයි අපේ රටේ අධ්‍යාපනයේ තියෙන ලොකුම ප්‍රශ්නය, යුගයේ අවශ්‍යතාවයට අනුව අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් නොවීම කියන එක මම දකිනවා. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ වුණේ නැහැ නෙවෙයි, අධ්‍යාපන ප්‍රතිපත්ති යුගයෙන් යුගයට ප්‍රතිසංස්කරණය කරන්නට ඉඩ දුන්නේ නැහැ කියන එක තමයි ඇත්ත. ඒක බලහත්කාරයෙන් සමහර වෙලාවට වැළැක්වුවා. ඒ බලහත්කාරයේ ප්‍රතිඵල අද යුග ගණනාවක් අපි භුක්ති විඳින්මින් ඉන්නවා. මම මතක් කරන්න ඕනේ 1960 අධ්‍යාපන දවල පත්‍රිකාවෙන් සැලසුම් සහගත අධ්‍යාපන ක්‍රමයක් හදන්න කියලා පටන් ගත්තා. අධ්‍යාපන ක්‍රමයේම තමයි අපි තවමත් පැලැස්තර දාගෙන මේ ඉස්සරහට ගෙනියන්නේ. 1978 අංක 16 විශ්වවිද්‍යාල පනතම තමයි අද දක්වාම ක්‍රියාත්මක වෙන්නේ. අපිට ඇත්තට මේකට පැච් දාන්න විතරයි පුළුවන් වෙලා තියෙන්නේ. අවුරුදු 47ක් විශ්වවිද්‍යාල එක තැනම පල් වෙන්නේ අන්න ඒ නිසයි. මම විස්තර ටිකක් කියන්නම්. 1960 අධ්‍යාපන කොමිෂන් සභාව වාර්තා කරපු වාර්තාව ඇති කරපු දේවල් තමයි අදටත් ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් තමයි 1960 පාසල් ශිෂ්‍ය නේවාසිකාගාර ගැන ගහපු චක්‍රලේඛයම තමයි අදටත් ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට 1980 පහසුකම් හා සේවා ගාස්තු ගැන ගහපු චක්‍රලේඛයම තමයි ගරු ඇමතිතුමියනි, ගරු අග්‍රාමාත්‍යතුමියනි අදටත් සංශෝධනය වෙලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේවා වෙනස් වෙන්න ඕනේ. හැබැයි ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න හදපු හැම වෙලාවෙම ඒකට එක්කෝ දේශපාලන පක්ෂ මැදට පැන්නා, එහෙම නැත්නම් දේශපාලන පක්ෂ පිටිපස්සෙන් ඉඳගෙන ශිෂ්‍ය ව්‍යාපාර ඉස්සරහට දාලා ඒවා කඩාකප්පල් කරා. ඊළඟට 1978 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තහම 1978 විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්නට එවකට තිබුණු රජයේ එක්සත් ජාතික පක්ෂයට හැකියාව ලැබුණා. එතුමා ඒ ආණ්ඩුව බලයට ඇවිල්ලා එදා ඒකට ජනතා විමුක්ති පෙරමුණ සහයෝගය තිබුණ නිසා කෙටි කාලයකින් ඒ පනත සම්මත කරගන්න හැකියාව ලැබුණා. 1981 දවල පත්‍රිකාව ඊට වඩා වෙනස්. ඒ මගින් යෝජනා කරපු ප්‍රතිසංස්කරණ වෙනස් කරගන්න අපිට ඇත්තටම බැරි වුණා. ඒ කාලේ අපි නම් බොහොම පුංචි ප්‍රාථමික අධ්‍යාපනයේ යෙදෙන කාලේ ඔබතුමිය අපි මේ සභාවේ ඉන්න. හැබැයි සමහර මන්ත්‍රීතුමන්ලා තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න කියලා මම අහනවා. ලංකා ඉතිහාසයේ අධ්‍යාපනයේදී වෙච්ච ලොකුම වැරැද්ද තමයි එදා ඒකට විරුද්ධ වීමෙන් සිද්ධ වුණේ. ඒ නිසා අද අවුරුදු 44කට පස්සෙත් එදා 1981 දී යෝජනා කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද ක්‍රියාත්මක කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒවට ප්‍රතිසංස්කරණ ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අතර එදා දවල පත්‍රිකාවට විරුද්ධ වෙච්ච අයගේ දරුවෝ අද වෙනකොට ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ජාත්‍යන්තර පාසල්වල එහෙම නැත්නම් විදේශ රටවල්වල අධ්‍යාපනය ලබනවා. එදා විරුද්ධ වුණා. අපි මම ඒකට විරුද්ධ නැහැ. ඒ දරුවෝ ඒ අධ්‍යාපනය ලබනවාට මම විරුද්ධ නැහැ. මොකද සෑම දරුවෙකුටම මූලාසනයේ ගරු සභාපතිතුමියනි අධ්‍යාපනයේ නිදහස තිබිය යුතුයි. ඒක නිදහස් අධ්‍යාපනයට එහා ගිහිල්ලා පුළුල් මාතෘකාවක්. අධ්‍යාපනයේ නිදහස තිබිය යුතුයි. 1997 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තාරාදිමෙල් ඒකම්තුමිය ගෙනාපු 97 සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සිද්ධ වුණේ මොකද්ද කියන එක ඒ ගැන අවබෝධයෙන් හිටපු සියලු දෙනාම දන්නවා ඇති. ඒ යුගයේ ඉගෙනගත්ත මන්ත්‍රීවරුත් මේ පාර්ලිමේන්තුවේ ඇති. ඊළඟට 2000 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව පෙළපාලි ගිහිල්ලා කඳුළු ගෑස් කාපු අය මේ සභාවේ ඉන්නවා. මේ යෝජනා නැවත වතාවක් හැරිලා බලන්න. ඒවා ගිනි තියපියකේ ප්‍රතිඵලය අපි අද භුක්ති විඳිනවා. 2007 විෂයමාලා ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල පාරට බැස්සුවා. මතක ඇති. මොකද වුනේ? මුදල් තියෙන බහුතරය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එහෙම නැත්නම් විදේශ විශ්වවිද්‍යාල වලට ගියා. එහෙම වියහියදම් කරගන්න බැරි අඩු ආදායම් ලාභීන් බහුතරය මේ රටේ ජාතික විශ්වවිද්‍යාල වල තනි වුණා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බණ්ඩ මණ්ඩලයේ හිටපු සමාජිකයෝ අද මේ ගරු සභාවේ ඉන්නවා. තමන්ගේ හෘද සාක්ෂියට කතා කරලා අහන්න කියලා මම ආරාධනා කරනවා. මේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ වළක්වීමේ වෙනුවෙන් අද මේ රට කොච්චර මිලක් ඒ වගේම වන්දියක් ගෙවනවාද කියන එක හොඳට හිතලා බලන්න. ඊළඟට මේ ආණ්ඩුවේ මුල් පෙළවල්වල ඉන්න බොහෝ දෙනෙක්ගේ දරුවෝ අද කී දෙනෙක් උපාධිය සඳහා වෙනත් රටවල් වල විශ්වවිද්‍යාල වලට යොමු වෙලා තියෙනවාද? ඒ වගේ අධ්‍යාපනය ලැබනවාද? හැබැයි එදා මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එහෙම නැත්නම් නිදහස් මේ විදේශ විශ්වවිද්‍යාල වලට මේ රටට එන එකට විරුද්ධ වෙලා මේ රටේ අපේ ලංකාවේ විශ්වවිද්‍යාල වල දරුවෝ ශිෂ්‍යයෝ අද උපාධිය නැතුව රස්තියාදු වෙන අය අද සමාජයේ නැද්ද කියන එක මම ඔයගලන්ට හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියලා මම යෝජනා කරනවා. දෙවනුව ගරු අග්‍රාමාත්‍යතුමියනි, කාන්තා දිනේදීත් ඔබ කිව්වා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම. මම අර ඉස්සෙල්ලා කිව් එක. ඔව් මම පිළිගන්නවා නිදහස් අධ්‍යාපනයේ ඉතාමත් වැදගත්. කෝඩියේ ඉඳලා උසස් පෙළට, උසස් පෙළේ ඉඳලා විශ්වවිද්‍යාලයට, එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකට මේවා උගන්නන්නේ ඉතාමත් වැදගත්. ඒවට නිදහස තියෙන්න ඕනේ. ලක්ෂ 1 හමාරක් උසස් පෙළ පාස් වෙනකොට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ කී දෙනෙක්ද කියන එක පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කරන්න ඕනි. එනිසා නිදහස් අධ්‍යාපනයට වඩා අධ්‍යාපනයේ නිදහස වඩා වැදගත් කියන එක මම මේ සභාවට යෝජනා කරන්නේ ඒකයි. අපි අපේ දරුවන්ට එහෙම නැත්නම් ඒ දරුවන්ගේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ට අධ්‍යාපනයේ නිදහස ලබා දීමේ තියෙන අයිතිය අපි තහවුරු කරන්න ඕනි. ඊළඟට අධ්‍යාපනයේ නිදහස ගැන කියනකොට විශේෂයෙන්ම වසරකට මං කිව්වා ලක්ෂ 1.5ක් උසස් පෙළ සමත් වෙනවා. නමුත් විශ්වවිද්‍යාලයට අරගෙන තියෙන වැඩිම සංඛ්‍යාව තමයි 44,000. ගරු මුලසනේ සභාපතිතුමියනි, මම මේ වෙලේ කියන්න ඕනේ 2015-19 යහපාලන සමයේ තමයි විශ්වවිද්‍යාලවලට වැඩිම පිරිසක් බඳවාගත්තේ. ඒක 2018 32,000 තිබ්බක 2020 වෙනකොට 41,700 දක්වා වැඩි කරා. ඒකින් අද වෙනකොට වෙනදාට වඩා කාලයකට වඩා අවුරුදු 10ක් ඇතුළත වෙනදා අවුරුදු 10කදී උපාධිධාරීන් වෙන ප්‍රමාණයට වඩා ලක්ෂයකට ආසන්න පිරිසක් ඒකෙදී උපාධිධාරීන් බවට පත් වෙලා තියෙනවා. ඔබතුමී කිව්වා ඒක අවිධිමත්ව සිද්ධ වෙනවා කියලා, උනා කියලා. හැබැයි මම කියනවා ඒක උනේ රැකියාව ඉලක්ක කරගෙන සිද්ධ වෙච්ච සිදුවීමක් විශ්වවිද්‍යාලවලට වැඩිපුර අරගන්න එක. ඊළඟට මම මේ වෙලේ මතක් කරන්න ඕනේ කෞශල්‍ය මන්ත්‍රීතුමිය කිව්වා මේ අධ්‍යාපනයේ රජය මඟින්ම කරන්න ඕනි කියන එක. මම අහනවා එතන පොඩි තර්කයක් තියෙනවා. ඒක දෙන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. රජයේ මැදිහත් වෙලා අර උසස් පෙළ සමත් වෙන 150,000ටම රජයේ විශ්වවිද්‍යාල දෙන්න පුළුවන් නම් හොඳයි. දැන් හැබැයි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න 44,000ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඒ වගේ තව 3 ගුණයකට මේ අයවැය, අපේ රටේ තියෙනම අයවැය සීමාවන් අපිට මුදල් එහෙම යහමින් නැති රටක් නිසා. එතකොට මේ 3 ගුණයට වියදම් කරන්න රජයට හැකියාව තියෙනවාද? ඒ නිසා මේක ප්‍රායෝගිකව මේක පාසල් විශ්වවිද්‍යාලවලට මේ ලක්ෂ්‍ය එකමාර ඇතුළත් කරගන්න පුළුවන්ද කියලා මම ප්‍රශ්න කරනවා. ඒක කවදාවත් බැහැ. එහෙම නිසා තමයි මේ ප්‍රශ්නය මම ඔබතුමියට මීට වඩා හොඳින් තේරුම් ගන්න කියන එක කියන්නේ. ඊළඟට අධ්‍යාපනයේ නිදහස එනවා මෙතෙන්ද. ඔබතුමී දන්නවා වෛද්‍ය උපාධියකට ආණ්ඩුව වියදම් කරන රුපියල් 155,000. ඊළඟට නීති විපාදියකට රුපියල් 131,000 වියදම් කරනවා. කලා උපාධියකට රුපියල් 114,000 වියදම් කරනවා. මං අහනවා දරුවෙකුට, මම බොහොම සංකල්පීය ප්‍රශ්නයක් අහනවා, දරුවෙකුට මේ උසස් පෙළ සමත් වෙච්ච දරුවෙකුට මේ මුදල දීලා ඔයා කැමති විශ්වවිද්‍යාලයක් තෝරා ගන්න කිව්වොත් ඒ දරුවා තෝරාගන්නේ රජයේ විශ්වවිද්‍යාලයක්ද පෞද්ගලික විශ්වවිද්‍යාලයක්ද එහෙමත් නැත්නම් විදේශ විශ්වවිද්‍යාලයක්ද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනි. ඊළඟට අපි උසස් පෙළ දරුවෝ ගැන කතා කරපුවාම උසස් පෙළ ඉගෙන ගන්න සාමාන්‍ය පෙළෙන් එන දරුවට අධ්‍යාපනයේ නිදහස තියෙනවද? තමන් කැමති විෂය ධාරාවක් කරන්න හැකියාව තියෙනවද? සමහර පාසල්වල ගුරුවරු නැහැ. සමහර පාසල්වල ඉඩකඩ නැහැ. ඒ නිසා ඒ කියන කාලසටහන හැටියට දරුවා කැමති විෂයක් කරන්න හැකියාව නැහැ. ඒ නිසා පාසල දෙන කාලසටහනට අනුව තමයි දරුවන් විෂයන් තෝරගන්න වෙලා තියෙන්නේ. අන්න අධ්‍යාපනයේ නිදහස නැති වෙන තැන. ඒ වගේම විශ්වවිද්‍යාලයට යන දරුවන්ට තමන් කැමති විෂයක් හදාරන්න තියෙන අයිතිවාසිකම එහෙම නැත්නම් අධ්‍යාපනයේ නිදහස තියෙනවද? ඒක සරලව කිව්වොත් අධ්‍යාපනයේ නිදහස ඒ වෙනකොට සීමා වෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියන එක 1960 කණ්ණංගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ පියාගේ සංකල්පයක්. ඒක ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි අපේ රට මේ විදිහට ඉස්සරහට ආවේ. හැබැයි අද ලංකාවේ තියෙන්නේ නිදහස් අධ්‍යාපනයට එහා ගියපු අධ්‍යාපන නිදහස ලබා දෙන්නේ කොහොමද කියන සාකච්ඡාව. ඒක මම පැහැදිලි සිංහලෙන් කිව්වොත් එහෙම තවදුරටත් දේශපාලන අවශ්‍යතා මත විශ්වවිද්‍යාල දරුවෝ කුරප්පු කරන එක නවත්තලා හැම දරුවටම තමන් කැමති විෂයක් තමන් කැමති පුද්ගලික හරි ආණ්ඩුවේ හරි විදේශ හරි විශ්වවිද්‍යාලයකට යන්න අවස්ථාව ලැබෙනවා නම් මම දකිනවා ඒක තමයි අධ්‍යාපනයේ නිදහස කියලා. එනිසා මේ හැම දරුවෙකුටම උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම මුදල් ඇති නැති සියලු දරුවෙකුටම උසස් අධ්‍යාපනයේ ලැබෙන්නට තියෙන අවශ්‍යතාවය තහවුරු කරන්න කියන එක මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ඊළඟ කාරණාව මම 106 ගැන කතා කරන්නේ නැහැ. හුඟක් අය මෙතන කතා කරා. නමුත් මම මහාචාර්ය ජානකි ජයවර්ධන මැතිණිය ගැන මතක් කරන්න ඕනේ. එතුමිය සත්භාවයෙන් ඒ සඳහා කැපවිච්ච කෙනෙක්. එතුමියට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියත් එක්ක සටන් සගයක් හැටියට ඔබතුමිය පාරට බැහැලා අද ඔබතුමිය අග්‍රාමාත්‍ය ධූරයේ සිටිනවා. එතුමිය ජීවතුන් අතර නැතත් ඒ වගේම 106 වෙනුවෙන් දිවුපුදපු මම දන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත මේ සියලු දෙනා ඔබතුමිය දිහා බලන් ඉන්නවා ඇති. මේ 106 යථාර්ථයක් කරන්නට ඔබතුමියට හැකි වෙනවද කියන එක. එනිසා මම ඔබතුමියට කියනවා මෙන්න මේවා පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න කියලා. එනිසා මේ වගේම අද ඔබතුමන්ලට ඔබතුමියන්ලට ඕන තරම් මේවා නිදහසේ කරන්න පුළුවන්. අර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා වගේ අද මේවට බාධා කරන්න කවුරුත් නැහැ. එනිසා මේවා දැන් හරි කරන්න පටන් ගන්න. මොකද ඔබතුමී ගත්තහම මෙතෙක් හිටපු අධ්‍යාපන ඇමතිවරයන්ට වඩා වරුන්ට වඩා බොහොම වාසනාවන්තයි. මොකද මේ ශිෂ්‍යයන් කුලප්පු කරන්න අද කවුරුත් නැහැ. අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපනයේ යහ ගමනක් යන්න. ඊළඟට හතරවෙනි කාරණාවට ඉස්සෙල්ලා මම කියන්න ඕනි, ගරු ඇමතිතුමියනි, ෆූටා එක ඒ අයට හම්බෙන්න අවස්ථාවක් දෙන්න. මොකද ඔබතුමියත් මං හිතන්නේ එතන ඉන්න ඇති. ඉස්සර මම දැක්කා ප්‍රවෘත්ති සාකච්ඡා තියතිය තැන් තැන් වල යනවා ඔබතුමියන්ලා දුන්නු පඩිය වැඩි ලොකු වැඩි කියලා. ඒක තියාගෙන කලින් තිබ්බු දීපනා ටික දෙන්න කියලා හැමමම. එනිසා ඒ අයත් එක සාකච්ඡා කරලා ඒ කටයුත්ත කරන්නයි කියන ඉල්ලීම මම මේ වෙලාවේ යෝජනා කරන්න ඕනි. ඊළඟට හතරවෙනි කාරණාව අපි උසස් අධ්‍යාපනය ගැන කතා කරමු. ඒක 1978 උසස් අධ්‍යාපන පනාත ගෙනාවේ. මේක වෙනස් කරන්න අවස්ථා පහකදී උත්සාහ කරලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම විශ්වවිද්‍යාල වහලා ගිනි තියලා ඒ වගේම අරගල කරලා කඳුළු ගෑස් ගහලා මේ වගේ දේවල් කරලා මේ කටයුත්ත කරගෙන යන්න බැරි වුණා. මේ පනතෙන් 2025 තියෙන මේ උසස් අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නවලට උත්තර නැහැ. එනිසා මම ඔබතුමීට යෝජනා කරනවා 1978 ගෙනාපු මේ උසස් අධ්‍යාපන පනත දැන් යන්න පුළුවන් උපරිම දුර ගිහිල්ලා ඉවරයි. එනිසා ඒව සංශෝධනය කරලා අපි වෙනස් කරමු. වෙනස් කරලා මේ රටට ගැලපෙන ඒ වගේම මේ ශිෂ්‍යයන්ට ගැලපෙන පනතක් ගෙනල්ලා ඒ කටයුත්ත අපි ඉදිරියට ගෙනියමු කියලා මම යෝජනා කරනවා. ඊළඟට පස්වෙන කාරණාව වෘත්තීය අධ්‍යාපනය. එතනදී මම අවධානය යොමු කරන්න කැමති zero skill gap එක ගැන. ඒ කියන්නේ අධ්‍යාපනය රස්සාවට හරියන අධ්‍යාපනයක් ලබා දීම වැදගත් කියන එක. එනිසා විශේෂයෙන්ම ටෙක්නිකල් කොලේජස්, ඒ කියන්නේ කාර්මික විද්‍යාල, වෘත්ති අධ්‍යාපන ආයතන මේවා තමයි මේ රටේ ශිෂ්‍යෝ වැඩියෙන් ඇතුල් වෙලා තමන්ගේ වෘත්තීය සුදුසුකම හදාගන්න තැන. එනිසා මේ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කරන්න 2017-19 කාලවලදී විශ්වවිද්‍යාල මේ බඳවා ගැනීම වැඩි වුණා වගේම වෘත්තීය අධ්‍යාපනයේත් පුදුමාකාර ඉදිරිපින්මක් ආවා. හැබැයි 2020 දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එය එතන අත්සිටු වීම නිසා ඒක එක තැන නතර වුණා. ඒක ඉදිරියට ගෙනියන්න කියලා මම යෝජනා කරනවා. ඊළඟට මම ඔබතුමියගෙන් නිශ්චිතවම පිළිතුරක් අපේක්ෂා කරන තැනක් තියෙනවා. ඒක තමයි පහුගිය රජය අධ්‍යාපනයට අදාළ 56ක් විතර මට මතක හැටියට ගෙනාවා. ඒවා කෙටුම්පත් කරලා තියෙනවා. ඒ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේ ಗುಣදොස් තියෙන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒවා ඒ පාරෙම යනවද නැත්නම් ඒවා වෙනස් කරනවද?
ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියට තව විනාඩි දෙකක් කාලයක්.
ඔව්, මට තව මිනිත්තු 5ක කාලයක් දෙන්න මම කියලා තියෙනවා. නැත්නම් අලුත් පාරක මේක ගෙනියනවද කියන එක, මේකට නිශ්චිත පිළිතුරක් දෙන්න කියන එක කියනවා. එහෙම වෙනස් කරනවා නම් ඒවා ජනතාවට හොඳ විදිහට සිද්ධ වෙනවා නම් අධ්‍යාපනයේට අපි අපේ සහයෝගය ඔබතුමීට දෙන්න අපි මේ වෙලාවේ පොරොන්දු වෙනවා. ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියනකොට සුසිල් ප්‍රේමජාන්ත ඇමතුමාට ඒක ලොකු ඕනකමක් තිබුණා. මම දන්නේ මොන අභාග්‍යයක්ද කොතන දෙක නතර වුණේ කියන එක පිළිබඳව මම දන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න වලට ඔබතුමියගේ උත්තර දෙන්න මම මේ කතා කරපු ප්‍රශ්න කීපයකට උත්තර හොයනකොට ඇත්තටම අපි ප්‍රායෝගිකව අත්විඳින ගැටලු එදිනෙදා ප්‍රශ්න වලට නිකම්ම උත්තර හම්බෙනවා. ඊළඟට මානව සම්පත ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අද ගුරුවරු 235,924ක අනුමත කාඩර් එකක් තියෙනවා. 2019 වෙනකොට අනුපාතයේ හිටියේ 18ට 10 2015 හිටියේ 18ට 1යි. හැබැයි 2020 වෙනකොට ඒක 16ට 1ට අඩු කරලා තියෙනවා. අද හැබැයි 40,000කට ආසන්න ප්‍රමාණයක ගුරු හිඟයක් තියෙනවා. ඒක වහගන්නේ මේ සංවර්ධන නිලධාරීන්ගෙන්. එතකොට මේ අය අද අධ්‍යාපනයෙන් අයින් කරලා වෙන තැන් වලට යොමු කරොත් අධ්‍යාපනයේ මොකද්ද වෙන්නේ කියන එක ඔබතුමිය හොඳට හිතලා බලන්න කියන එකත් මම යෝජනා කරනවා. ඊළඟට ජාතික අධ්‍යාපනයේ සහ ගුරු විදුහල් ගත්තහම ඒවත් යුගයේ අවස්ථාවේ අනුව වෙනස් වෙන්න ඕනි කියලා මම යෝජනා කරනවා. විද්‍යාපීඨය කියන්නේ ගුරුවරයාට ෂේම භූමියක්. එතනින් එන ගුරුවරයා ඉතාමත් හොඳට පුහුණු වෙච්ච ගුරුවරයෙක් වෙනවා. හැබැයි අද යුගයේ හැටියට ඒක වෙනස් වෙන්න ඕනි. අපි ඒවා විශ්වවිද්‍යාල මට්ටමට ගේන්න ඕනි කියලා පහුගිය ආණ්ඩුවෙත් කතා කරා. ඒ යථාර්ථයක් කරන්න කියන එක මම යෝජනා කරනවා. ඊළඟට 3/2 ගැන කතා කරන්න ඕනි. ගුරුවරයාගේ 3/2 ගැන වැටුප් විෂමතාවයක් තියෙනවා කියලා මතක ඇති අද මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමතිතුමා නම් ප්‍රකාශයක් කරලා තිබ්බා. මම දැක්කා සමාජ මාධ්‍යයේ වීඩියෝ එකක්. එතකොට ඒක නැහැයි කියන්න බෑ. අද ගුරුවරයාට 3/2ක වැටුප් විෂමතාවයක් නැහැයි කියලා. 97/2 BC පෙරේරා වැටුප් චක්‍රලේඛයෙන් ගුරුවරයාට වැටුප් විෂමතාවයක් ආවනම් ඊට පස්සේ වැටුප් වැඩ කරපු හැම වෙලාවෙම සමාන්තරව නම් වැඩි උනේ ගුරුවරයාගේ වැටුප් විෂමතාවේ නැති උනේ කොහොමද කියන එක මට අහන්න සිද්ධ වෙනවා. එතුමට මම කියන්න ඕනේ එදා 2020 දෙසැම්බර් 1 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයක් තියෙනවා කියලා කතා කරපු එක එළියට අරන් ගිහිල්ලා අරගලයක් බවට පත් වුණා. ඒක නවත්තන්න එතුමන්ලා දැවැන්ත උත්සාහයක් ගත්තා. අන්තිමට මේක ලැබෙනවා බව දැනගත්තාම තමයි ඒගොල්ලෝ අරගලයට එකතුනේ. එනිසා ඒක දන්න ගුරුවරු ඉන්නවා. මං අහනවා ඔබතුමා අද 3/2ක වැටුප් විෂමතාවයක් නැහැයි කියනවා නම් අර වැටුප් අරගලයේදී මිය ගියපු දෙනියාවේ මධ්‍ය මහාවිද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වරුණි අසංකා අවුරුදු 27ක ගුරුවරිය එතුමිය මං හිතන්නේ මගේ ප්‍රශ්නේ කතාවෙන් පස්සේ ඔබතුමා උත්තර දෙනවා නම් හොඳයි. විනාඩි 2යි තියෙන්නේ. එනිසා මම ඔබතුමාට කියනවා ඒ වැටුප් අරගලයේ 3/2 නැහැයි කියනවා නම් ඇයි එදා ඔබ ගුරුවරු සටන් බිමට ඇද්දේ කියන එක මට අහන්න සිද්ධ වෙනවා. මම දන්නේ ගුරුවරු අද ඔබතුමාට කියනවාද කියලා අපිට 3/2ක වැටුප් විෂමතාවයක් නැහැයි කියලා එහෙම කියනවා නම් සතුටුයි. ඊළඟට අපි අධ්‍යාපනයේට වියදම් කරන මුදලින් වැදගත්ම කොටස තමයි ප්‍රාග්ධන වියදම්. සමහර අවුරුදුවලදී 50%ක්වත් මේ වියදම් අමාත්‍යංශවලට ලැබිලා නැහැ. ව්‍යාපෘති වැඩවලට 40%ක්වත් ලැබෙන්නේ නැහැ. එනිසා ඒව ගැන ඔබතුමියගේ අවධානය යොමු කරන්න. මම අවසාන වශයෙන් වැදගත් දෙයක් කතා කරන්න ඕනේ. මම එන්නම් විශ්වවිද්‍යාල කුලපතිවරුන් පත්කරන එක ගැන. මම උදේ විපක්ෂ නායකතුමාත් තව කීප දෙනෙක් කතා කරා රුහුණු විශ්වවිද්‍යාලයේ සිදුවෙච්ච සිද්ධිය. ඒකෙදි මම දැක්කා මම ඒ ගැන විස්තර කතා කරන්නේ නැහැ. ඒ தත්වෙම රජ රට ඒ වගේම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අග්නිදීව විශ්වවිද්‍යාලයේත් මේ தත්වෙම තියෙනවා. ඒ වගේම මැතිවරණයට පෙර සම්මුඛ පරීක්ෂණ පවත්වලා තෝරාගත්ත 3 දෙනා වෙනුවට මැතිවරණයෙන් පස්සේ තමන්ට හිතවත් කෙනෙක් පත් කර ගැනීම ඔබතුමිය වගේ
කෙනෙක් තවිනාඩි 2යි
ඔබතුමිය වගේ කෙනෙක් ඉන්න වේලාවක කරන එක සුදුසු නැහැයි කියන එක මම මේ වෙලාවේ යෝජනා කරනවා. ඒ වගේම ඒ ගැන කලකිරුණු මහාචාර්ය සමන්ත කුමාර ඔහුගේ සංවේදී සටහනක් මම දැක්කා එතුමාගේ මිතුරෙකුට යොමු කරලා තියෙනවා. ඒකෙදි එතුමා කියනවා මම ඒක සභාගත කරනවා ඔබටද මා මෙන්ම ගරු අගමැතිතුමියනි ඔබටද මා මෙන්ම මේ දේශපාලන ක්‍රමයේ තුලදීම කලකිරීමට පත්වීමට සිදු වේවි. මේව මම නෙවෙයි කියන්නේ එතුමා. මොකද එතුමා ඒකේ පැහැදිලිව කියනවා එය තමන්ට හිතවත් JVP අයට දෙන්නට එතුමාව කපලා ඉවත් කරගත්තා කියලා. එනිසා තව එක දෙයක් කියන්න ඕනේ. මෙන්න මේම අනෙක් ප්‍රශ්නේ තමයි හොර සහතික. දැන් මේ දවස්වල ලොකුවට ඒක යනවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ හොර සහතික ඉදිරිපත් කරලා මැතිවරණයට ඉදිරිපත් වෙච්ච වැඩිම කණ්ඩායම ඉන්න මං හිතන්නේ මෙතන වෙන්න ඇති. මම මේ වෙලාවේ සභාගත කරනවා පහුගිය මාර්තු 5 වෙනිදා ඩේලි FT පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය LP ජයතිස්සගේ ෆේක් ජර්නල් පබ්ලිකේෂන් සයිලන්ට් ෆ්‍රෝඩ් ඉන් යුනිවර්සිටි සිස්ටම් කියන ලිපිය මම සභාගත කරනවා. මම අවසන් කරනවා. ඒකෙදි තියෙනවා මේ මම කෙටියෙන් කියන්නම්. 2018 යූ පන්නිලගේ නැමැත්තාගේ මම දන්නේ නැහැ කවුද කියලා උසස් වීම සහ ආචාර්ය උපාධිය සම්බන්ධ පරිේශන පත්‍රිකා 15න් 7ක්ම ව්‍යාජ පරිේශන එහෙම නැත්නම් උපක්‍රමශීලීව වෙනස් කරන ලද එහෙම නැත්නම් මැනිපියුලේටඩ් පත්‍රිකා කියලා තියෙනවා. මම ඒ අමුණුමත් මේ වෙලාවේ සභාගත කරනවා. ඒ වගේම කෝප් කමිටුවේදී කලකට පෙර විශ්වවිද්‍යාල අවසන් කරනවා. ආචාර්ය උපාධිය සම්බන්ධ පරිේශන ආචාර්යවරුන්ගේ සේවයට එනකොට ඒ අයට වැඩ කරන්න පැය ගාණක් තියෙනවා ගරු සභාපතිතුමියනි. ඒ වුණාට මම දකිනවා මේ ඉලංග සිංහ කියන කතිකාචාර්යතුමා පැය 39.5 යුගන්ලා තියෙන්නේ. හැබැයි එතුමාට තිබ්බ චෝදනා පත්‍රය අයින් කරලා වෙන කෙනෙක් මහාචාර්ය තත්වයට පත් කරලා තියෙනවා.
අවසන් කරන්න.
ඒ නිසා අවසාන වශයෙන් ගරු ඇමතිතුමියනි, අග්‍රාමාත්‍යතුමියනි, මම දැක්කා 125ක සැර අඩු කරපු සැර බාර කරපු මත්පැන් 180 මිලිලීටර් බෝතල් වල සමාජයට දෙන්න යනවයි කියලා. ඒක තුලින් දරුවන් මේකට ළඟා කර ගැනීමට අත්පත් කර ගැනීමට සුලභ කරගන්න තියෙන හැකියාව වැඩි වෙනවා. එහෙම වුණොත් දරුවෝ මත්පැන් වලට තියෙන යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. මේ වෙනකොට ගෑනු ළමයින් මත්පැන් පානය කිරීම පාසල් වල 1.8 තිබ්බ එක 2.5ට වැඩි වෙලා තියෙනවා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක් කියන එක මතක් කරමින් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න සියලුම සේවකයන්ගේ තියෙන ගැටලු සම්බන්ධයෙන් අර විපක්ෂ නායකතුමා කිව්වා වගේ ඔබතුමියගේ අවධානය යොමු කරන්න. මොකද මේ ආණ්ඩුව බලයට ගෙනාවේ මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නිරත වෙලා හිටපු අය. ඒ අය දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. ඒ අයගේ ගැටලු විසඳලා දෙන්නකම් ඒ කරන්නට ඔබට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ගරු මහින්ද ජයසිංහ මන්ත්‍රීතුමා,
ගරු මූලසමරූඪ මන්ත්‍රීතුමියනි, මේ පාර්ලිමේන්තුවේ හැමදාම අපි නැති තැන ඔබ තමුන්නාන්සේලා බොරු කිව්වා. මම අභියෝග කරන ඔබතුමියට මම අභියෝග කරනවා. අද මේ විවාදය අවසන් වෙන්න කලින් පුළුවන් නම් මේ රටේ ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් නැහැ කියලා මම කිව්වේ කොහෙද කියලා මට දැන් කියන්න. මම අභියෝග කරන ඔබතුමියට අද දවස තුල. ඒ නිසා බොරු කියන්න එපා මන්ත්‍රීතුමිය. හරිද? ඒ නිසා දැන්වත් ওই බොරු කීමේ කලාව ඉවත් කරගන්න. මොකද අද බොරු කියන්න බෑ. අද අපි මේ වෙත් ඉන්න නිසා. ඔයාලා හැමදාම බොරු කියලා මේ රටේ ගුරු රුත්‍රවට්ටුව හැමෝම රැවට්ටුවා. ඒ නිසා මම චැලෙන්ජ් කරමු. මේක චැලෙන්ජ් එකක් පුළුවන් නම් අද මට වීඩියෝ පට දාලා මම කීප එක තහවුරු කරන්න. මොකද මම හැමදාම වැටුප් විෂමතාවෙන් පෙනී හිටියා. මගේ අද මේ විවාදේ තියෙන කතාවක් එතනදි මම පැහැදිලි කරන්න. මොකද වැටුප් විෂමතාවේ 3-2 ගැන කතා කරනවා. විපක්ෂ නායතුමත් කතා කරා. පැහැදිලි කරන්නක පුළුවන් නම් 3-2 මොකද්ද කියලා. මම ඒවා සියල්ල පැහැදිලි කරන්න සියලු ડોකියුමන්ට්ස් එක්ක මගේ කතාවෙදි.
එතකොට මම ඒක ඔබතුමාට ඒ වීඩියෝ පටේ ලැබෙන්නට සලස්වන්නම්. ඒක සමාජ මාධ්‍යයේ මේ වෙනකොට
ඒකට යන්න නැතුව
ඒ ප්‍රචාරය වෙන දෙයක්. ඔබතුමා ඒක ඔබතුමා නෙවෙයි නම් ඒක කරන්නේ. ඒක AI තාක්ෂණයෙන් කරන දෙයක් නම් ඒක එහෙම හරි ඔබතුමා ඒකට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඒක මම ඔබතුමාට එවන්නම්. මම ඒක ඔබතුමාට එවන්නම්.